මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්නමගේ ශීලයේ සමාදන් වෙන නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තෘතියံපි ධම්මං සරණං ගච්ඡාමි, තෘතියံපි සංඝං සරණං ගච්ඡාමි, තතියံපි බුද්ධං සරණං ගච්ඡාමි, තතියံපි ධම්මං සරණං ගච්ඡාමි, තතියံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා පමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. අභිවාදන සීලිස්ස නිචං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඨಂತಿ ආයුවන්නෝ සුඛං බලಂತಿ. සදහවත් පින්නතුනි, ජීවිතයක පැවැත්මට උපකාරවත් වන ආයු වර්ණ සැප බල කියන කාරණා ඉෂ්ට කරගන්න මනුෂ්‍යයා නොයෙකුත් උපාය මාර්ග යොදනවා, උපක්‍රම සොයනවා. හැම දිනෙකම පතන මේ දේවල් වැඩිහිටියන්ට නැමදීම, වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම තුළින් පවා ලබාගත හැකි බව තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාලා, ඒ කාරණය අද මේ අලුත් අවුරුද්දත් සමග යෙදිලා තිබෙන බක් පොය දවසේ මේ පින්නතුන්ට අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ කාරණය ප්‍රකාශ කෙරෙන ගාථාවකුත්, එකටම නිදර්ශන වන කථාන්තරයකුත්. බුදු පියාණන් වහන්සේ මේ ගාථා ධර්මය වදාළේ දීඝායු කියන දරුවෙකු අරමුණු කරගෙනයි. ඒ කතාව මෙහෙමයි දැක්වෙන්නේ. දීඝලම්බික කියන නගරයේ වාසය කළ බ්‍රාහ්මණීන් දෙදෙනෙක් අවුරුදු 48ක්ම තපස් රැක්කා, බ්‍රහ්මචර්ය තපස් රැක්කා. ඒ දෙදෙනාගෙන් එක්කෙනෙකුට අවුරුදු 48ක් ගෙවුනාට පස්සේ අදහසක් ආවා, තමාගේ කුල පරම්පරාව තමාගෙන් පස්සේ නැති වෙන නිසා ඉහි ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා. එහෙම හිතිලා තමන්ගේ තපස, පොතේ සඳහන් වෙන්නේ තපස අනුන්ට විකුණලා ඒ වගේ දෙයක් කරයි කියන කියන්නේ. කොටින්ම කියතොත් කහවණුසියෙකුත් ගවයින්සියෙකුත් ආයාදේ සහිතව භාර්යාවක් සරණ පාවා ගත්තා. එහෙම ගී ජීවිතය ගෙන යන අතරේ ඒ තමන්ට උපන් දරුවා එක දවසක් දායේ ඒ නගරයට තමන්ගේ පැරණි මිත්‍ර තාපසයා පැමිණි අවස්ථාවේදී ඒ දරුවත් එක් කරගෙන මේ දෙන්න දෙමහල්ලෝ ගියා ආශිර්වාදය ලබන්න. තාපසයාගේ හිල්ලා ඉස්සෙල්ලාර බ්‍රාහ්මණයා දරුවා මව අතට දීලා තමන් වැන්දා, මව දරුවා පියා අතට දීලා මවත් වැන්දා. ඒ දෙදෙනාටම දීර්ඝායුකෝ හෝත, දීර්ඝාෂ වෙන්න කියලා ආශිර්වාද කළා තාපසයා. ඊළඟට මේ දෙන්න අර දරුවා දවා වැන්දෙව්වා. එතකොට අර තාපසයා නිශ්ශබ්දව හිටියා. ඉතින් මේ බ්‍රාහ්මණය අහනවා, මොකද ස්වාමීනි මේ අපි දෙන්න වැන්දාම දීර්ඝාෂ වෙන්න කියලා පුතා වැන්දාම මුකුත් නොකිව්වේ කියලා. එතකොට කියනවා මේ පුතාට ජීවිත අන්තරායක් පේනවා කියලා. කෙතෙක් කල් ජීවත් වෙනවද කියලා ඇහුවොත් 7 දිනක් මම ජීවිතේ රැකෙන්නේ කියලා ඇහුවා. ඒක වළක්වන්න ක්‍රමයක් තියෙනවද කියලා ඇහුවාම කියනවා මට නම් එහෙම ක්‍රමයක් තියෙන බවක් පේන්නේ නැති. නමුත් සමහර විට ශ්‍රමණ ගෞතමයන් මේක දන්නව ඇත කියලා. එතකොට අර බ්‍රාහ්මණයා කියනවා ඒ වුණාට මං අර මෙතෙක් රැක්ක තපස නැති වෙලා යනවා ශ්‍රමණ ගෞතමයන් ළඟට ගියොත් කියලා. එතකොට කිව්වහම අර තාපසයා කියනවා තමන්ට පුත්‍ර ස්නේහ තියෙනවා නම් යන්න වෙනවා, ගිහිල්ලා ශ්‍රමණ ගෞතමයන් හමු වෙලා අහන්න වෙනවා කියලා. ඔන්න ඉතින් අර බ්‍රාහ්මණයත් භාර්යාවත් අර දරුවත් අරගෙන බුදුරජාන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා අර ඉස්සෙල්ලා වගේම බ්‍රාහ්මණයා වැන්දා, බුදුරජාන් වහන්සේ දීඝායු හෝයි කිව්වා, භාර්යාව වැන්දාම දීඝායු හෝයි කිව්වා, දීර්ඝාෂ්ක වෙන්න කිව්වා, දරුවා වැන්දාම නිශ්ශබ්දව හිටියා. එතකොට මොකද කියලා අහුවාම අර විදියටම බුදුරජාන් වහන්සේත් ප්‍රකාශ කළා මේ දරුවාට ජීවිතාන්තරායක් තියෙනවා, 7 දිනක් පමණයි ජීවත් වෙන්නේ. ඒක වළක්වන ක්‍රමයක් තියෙනවද කියලා අහුවාම තියෙනවා, ඒක කරන්න කැමති නම් මෙන්න මේක මේ විදියට පිළිපදින්න කිව්වා. මොකද්ද? බ්‍රාහ්මණය ඔබේ ගේ ඉස්සරහා මණ්ඩපයක් කරවලා ඒ මැද කුඩා පුටුවක් ආසනයක් තබලා වටේට සංඝයා වහන්සේලා සඳහා ආසන 8ක් හෝ 16ක් පනවලා පිරිත් සජ්ජායනාවක් කරන්න වෙනවා කියලා. එතකොට මේ බ්‍රාහ්මණය කියනවා මට ඒ මණ්ඩප හැදිලි ආදී නම් කරන්න පුළුවන්, මට මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් මට කොහෙන්ද ලැබෙන්නේ කියලා. ඒක මම බලාගන්නම් මණ්ඩපය හදලා ඇවිල්ලා කියන්න කිව්වහම ඔන්න බ්‍රාහ්මණය ඒ සකස් කරලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඒවත් සියල්ල සූදානම් කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා එතනට වැඩම කෙරෙව්වා. ඉතින් මේ සංඝයා වහන්සේලා වැඩියට පස්සේ අර දරුවත් අර කුඩා පුටුවක මැදින් ඉඳවලා පිරිත් සජ්ජායනාව නොනවත්වාම 7 දිනක් පැවැත්තුවා. ඒ 7 වෙනි දවසේ හැන්දෑවේ බුදුරජාණන් වහන්සේත් එතෙන්ට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට සියලු සක්වලවල දේවතාවුන් එතෙන්ට පැමිණියා. අන්න එතකොටයි ඊළඟට කාරණේ සඳහන් වෙන්නේ, මොකද මේ ජීවිතාන්තරාය එක දැක්වෙන්නේ මෙහෙමයි. ඔය වෙස්සවන කියලා කියන ඒ වෙසමුනි යක්ෂ රාජයාට අවුරුදු 12ක් උපස්ථානය කරලා අවරුද්ධක කියන යක්ෂයෙක්, අවුරුද්ධ නෙවෙයි අවරුද්ධක කියන නමයි තියෙන්නේ, අවරුද්ධක කියන යක්ෂයෙක් ඒ වෙස්ශ්‍රවණ වෙසමුනි රජුන්ට අවුරුදු 12ක් තිස්සේ උපස්ථාන කරලා වරයක් ලබා ගත්තා. මොකද්ද වරය? අන්න අර දරුවා ගන්නයි කියන එක. දරුවා ගන්න හුරතල් කරන්න වෙන්නේ යක්. ඉතින් ඒ දරුවා ගන්න වරය ලැබුණා. ඉතින් ඒකයි බලාගෙන හිටියා මේ යක්ෂය ඇවිල්ලා වෙලාව එනකම්. නමුත් අර සංඝයා වහන්සේලා එහෙන් පිරිත් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ කිට්ටු වෙන්නත් බෑ. මොකද අර දේව සමාගමේ එක් වෙනකොට ඒක දෙවියන් අතර සිරිතක් තියෙනවා. මහේශාක්‍ය දෙවියරු වෙනකොට අල්පේශාක්‍ය දෙවියරු පසුබසින්න ඕන. එයා ඒ පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා අන්තිමට අවරුද්ධ යක්ෂයාට කිට්ටු වෙන්නවත් බැරි වුණා. ඔන්න එතකොට අර මාරක වේලාව පැන්නා. 8 වෙනි දවසේ උදෑසන අරුණු නැගෙනකොට අර දරුවා තාම ජීවත්ව සිටිනවා. ඉතින් අර මව්පියෝ දරුවාගෙනලා බුදුරජාණන් වහන්සේගේ පාළඟ තියලා වැඳෙව්වා. බුදුරජාණන් වහන්සේ දීර්ඝායු හොයි කිව්වා. අන්න ඒ දරුවට ඒ අවස්ථාවේ දීර්ඝායුෂ්ක වෙන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ මේ දරුවා කොච්චර කාල ජීවත් වෙනවද කියලා අවුරුදු 120ක් ජීවත් වෙනවා කිව්වා. ඉතින් ආශ්චර්යවත් දෙයක් ඒක. ඉතින් ඊළඟට කතාවේ දැක්වෙන්නේ මෙහෙමයි. අර දරුවා වැඩි හිටි වුණාට පස්සේ, තීරණ වයසටපත් වුණාට පස්සේ තවත් 500ක් උපාසක පිරිසක් එක්ක බොහොම ශ්‍රද්ධාවෙන් තැන තැන යමින් ඒ කටයුතු කරනවා දැකලා සංඝයා වහන්සේලා ධර්ම සභාවේ කතා කළා. ওই තරම් පුදුම දෙයක්ද මේ හත් දවසෙන් මැරෙන්න හිටියේ මේ දරුවා දැන් අවුරුදු 120කට ආයුෂ ලබාගෙන මේ විදිය පිරිසක් එක්ක ගැවසෙනවා කියලා ඒ කතාව කරන අතරේ ඒ වගේම සංඝයා වහන්සේලා කල්පනා කරා මොකක් හරි මේ ආයුෂ දික් වෙන ක්‍රමයක් තියෙනවා. ඒකයි මෙහෙම වුණේ කියලා. බුදුරජාණන් වහන්සේ දෙටෙන් වැඩම කළා කිනම් කතාවකින් යුක්තව සිටියාද කියලා අහලා සංඝයා වහන්සේලා ඒ ප්‍රවෘත්ති කිව්වහම කියනවා එසේය මහණෙනි මෙන්න ආයුෂ දිග වෙන ක්‍රමයක් තියෙනවා කියලා මෙන්න මේ අපි මාතෘකා කළ ගාථාව මේ පින්නතුන් නිරන්තරයෙන් මේ අහලා ගුරුදු අපි සාමාන්‍ය ධර්ම දේශනාවක් අගට මේ පින්නතුන් ඒ කරන ආශිර්වාද හැටියට තියෙන එකයි අද මුලට ගත්තේ ඒ ගාථාව අදාළා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං නිතර නිරන්තරයෙන්ම වන්දනාවට වැඳීමට හුරු පුරුදු වී සිටින නැත්නම් වන්දනාවට හුරු පුරුදු වී සිටින නිතරම වැඩිහිටියන්ට ගරු බුහුමන් කරන තැනැත්තාට ආයුෂය වර්ණය සැපය බලය කියන මෙන්න මේ ධර්මයන් හතර මේ දේවල් හතර වැඩෙනවා කියන එකයි මේ ගාථාවේ තේරුම. ඉතින් මේ කථාන්තරයෙන් අපට පෙනෙනවා එක පැත්තකින් ආයුෂ වැඩිවීමට හේතු වෙන වන්දනාව පිළිබඳව දැන් මේ අවස්ථාවට ඒක ඉතාමත්ම ගැළපෙනවා. මේ තව ටික වෙලාවකින් මේ පින්නතුන් ඔය තම තමන්ගේ ගෙදර දොරවල් වල සමහර විට අද දවසේ දැනටමත් පුණ්‍ය කාලය කියලා තියෙන්නේ නොනැකත කියලා හඳුන්වන්නේ. ඒ අවස්ථාවේදී බොහෝ ගෙදරවල් වල මේ අවුරුදු චාරිත්‍ර වශයෙන් තිබෙන වැඩිහිටියන්ට බුලත් අතක් දීලා වඳිනවා. ඉතින් ඒකත් අපි මේ ගාථාවට සම්බන්ධ කරලා බැලුවාම අවුරුද්දක් ගෙවිලා යාම කියන එක එක තුලින් අපට පේන්නේ අපේ ආයුෂ ගෙවි යාමක්. තම තමන්ගේ ජීවිත කාලය ගෙවින එක්තරා සම්දිස්ථානයක් තමයි උපන්දිනය. දැන් මෙතන හැමෝගෙම උපන්දිනය වගේ කියලා හිතා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ කාල චක්‍රයේ සාමූහික වශයෙන් යොදා ගන්න අලුත් අවුරුද්ද කියන සංකල්පය. එතකොට අතීතයේ පැරණි සිංහලයින් අලුත් අවුරුද්ද හැටියට සැලකූ මේ විභක් මාසයේන මේ දවස ඒකම අර නොනැකත කියලා විරාම අවස්ථාවක් දක්වනවා. අලුත් දෙයක් මේ චක්‍රය පොඩ්ඩකට නවත්තගෙන මේක කරකැවෙන්නේ නැති චක්‍රයක්. තමන්ගේ හිතෙන් මේක පොඩ්ඩකට නවත්තගෙන විරාම වශයෙන් ඒකටත් ඔය නැකත් උපකාර කරගෙන නොනැකත කියලා එක එදිනදා නානාවිධ වැඩ කටයුතු වලදී හිටි අයට පින් කරන්නවත් වෙලාවක් නැති නිසාද ඒ විදිහට ඒවට නැකත නැති වෙලාවේ පුණ්‍ය කාලය කියලා යොදාගෙන තියෙන බවයි පේන්නේ. කොහොම හරි ඒ පුණ්‍ය කාලය තුල අන්න අර දැන් හිතා ගන්න ඕන තමන්ගේ ජීවිතයට අලුත් ගැම්මක් අලුත් පණක් ලබා ගන්න තමයි තමන්ගේ වැඩිහිටියන්ට අරබුලත් තත් දීලා වැඳලා සමාකරවගන්නේ. මව්පිය කුල දෙට්ටුවන්ට ඒ වගේම ඔය කුල දේවතාවුන් කියලා කියන සංඝයා වහන්සේලා හැටියට සලකන හැම දිනාටම වැඩිහිටියන්ට වන්දනා කිරීමේ ගරු බුහුමන් කිරීමේ චාරිත්‍රයක් තිබෙනවා. ඒකේ අර්ථයත් සලකා ගන්න පුළුවන්. ඒ වගේම දැන් මෙතන මේ කථාන්තරයේ කියවෙනවා අර තාපසයාට දරුවාගේ ජීවිතය හත් දිනක් පවතින බව පෙනුණත් ඒකට උපක්‍රමය පෙනුන්නේ නැහැ. නමුත් අවංකවම ප්‍රකාශ කළ සමහර විට ශ්‍රමණ ගෞතමින්ට පුළුවන් කියලා ඒ පැත්තට යොමු කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේත් වැඳීම් පමණකින්ම මේ මාර්ගානතුර නවත්තන්න බැරි බව පෙනු නිසා පීත් සජ්ජායනාවක් පිළිබඳ ඒ අදහස ඉදිරිපත් කළ බවයි පෙනෙන්නේ. පරිත්‍රාණ කියන වචනයෙන් හැඳින්වෙන්නේ පරිත්‍රාණ කියලා කියන්නේ හාත්පසින් ආරක්ෂාව. පරිත්ත පිරිත් කියන අපි මේ වචනේ ගැඹුරු අර්ථය මොකක්ද? හාත්පසින් ආරක්ෂාව සැලසීම. කොහොමද මේ ආරක්ෂාව සැලසන්නේ? මේ පින්න තුන හොඳට දන්න ඔය පිරිත් පින්කම් වලදී හෙරෙන ආකාරය ත්‍රිවිධ රත්නයේ සත්‍යතාව පිළිබඳ සත්‍යක්‍රියා වාක්‍යයක් මගින් ආශිර්වාදයක් කෙරෙන්නේ. ඒ තේන සත්‍යේන සුවත්ති හෝති වාදි වශයෙන් බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ විශ්වව්‍යාපී අනුභවයේ ඒ ගුණ බලය සිහිට නගාගෙන එයින් සත්‍යක්‍රියා මේ වචනේ විශාල ශක්තියක් තිබෙනවා. වසක්වල පුරා පැතිරෙන විශාල ශක්තියක් තිබෙන වචනේ. වචනය එක්කම යන මේ ආශිර්වාද බලය ලැබගෙන සත්‍යක්‍රියාවත් ඒ අනුව යන ආශිර්වාදයක්. ඒකයි ඔය පිරිත් පින්කම් අද පවා. එතකොට අර දරුවා මැදින් ඉඳවලා ඒ කාලේ පිරිත් පින්කම ඒ අවස්ථාවේ පින්කම පැවැත්වුවා වගේ දැන් මේ අවස්ථාවේ මේ කාලේ අපට දකින්න ලැබෙනවා පිරිත් පෑන් කාලේ පිරිත් නූල් ටික මැදින් තියලා සංඝයා වහන්සේලා අවටින් ඉඳගෙන පිරිත් සජ්ජායනා කරන බව. එන්නේ පිරිත් පෑන් පිරිත් නූල් අනුභව සම්පන්න හැටියට ඒ සංකල්පය තියෙන්නේ එකයි. ඉතින් ඒ අපිට හිතා ගන්න පුළුවන් එක පැත්තකින් ඒ වන්දනාව වගේම අන්න අර පිරිත් සජ්ජායනාවත් අතුරු අන්තරා වළක්වන්න. දැන් මෙතන කියවෙන්නේ අවරුද්ධක කියන යක්ෂයෙක්. අපට නොපෙනෙන යම් යම් බලවේග තිබෙනවා, අමනුෂ්‍ය උපද්‍රව ආදී. ඒවා දූරීභූත කරගන්න උපකාර වෙන ත්‍රිවිධ රත්නේ ඒ ශක්තිය බලය. ඉතින් ඒකයි මේ අවස්ථාවේ විශේෂයෙන් කියවිලා තියෙන්නේ ඒ කතාන්තරේ. ඉතින් ඊළඟට මේ අපි වැඩිහිටියන් ගැන කල්පනා කරලා බලනවා නම්, සාමාන්‍ය ලෝකයේ ජීවිතයේ ගැන හිතලා බලනකොට මව්පිය, මව්පියන් ආදීන් වගේම තමන්ගේ ඒ ඥාතීන් අතර බැලුවත් බොහෝ විට වයසින් වැඩි අයයි අපි වැඩිහිටියන් හැටියට සැලකන්නේ. නමුත් ශාසනය ගැන කල්පනා කරලා බලනකොට වැඩිහිටි සංකල්පය ඊට වඩා වෙනස්. මේ පින්තුන් අහලා තිබෙනවා, එදාම පැවිදි වුණු කුඩා දරුවා පවා ගිහියන්ගෙන් බැඳුම් පිඳුම් ගන්න බව. ඒ වගේම පැවිද්දෙන් පරණ අය වැඳිය යුතු බවක්, උපසම්පදාවෙන් වස් ගණන අනුව වැඳිය යුතු බවක් මේ ශාසන චාරිත්‍රවලත් ශාසන චාරිත්‍රයක් තියෙනවා. මේ විශේෂයෙන්ම මේ ශාසන ප්‍රාතිහාර්ය කෙනෙකුට දකින්න පුළුවන් අවස්ථාවක් තමයි, යම් කිසි මව් කෙනෙක් දසමසක් තමන්ගේ දරුවා කුසේ ඇති දැඩි කරගෙන ලේ කිරි කිරි පොවලා දඟකාර අවධියේදී නිකුත් ඇනුම් බැනුම් දඬුවම් කරලා තම අවස්ථාවක ඒ ශාසනයට පූජා කරනවා නම් හත්යවේ දරුවෙක් හෝ පූජා කළ අවස්ථාවේ අර දරුවාට වඳිනවා. ඒ දරුවාට වඳිනකොට අර දරුවා වෙනද වගේ මාතුපාදං නමාමහං කියලා නැවිලා වඳින්නේ නෑ මමට. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ කියන ආකාරයට කියලා කරලා තියෙන ආකාරයට පැවිද්දෙකුට මාපිය උපස්ථානය කරන්න පුළුවන් උපරිම ක්‍රමය තමයි අර ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ත්‍යාග ගුණයෙන්, ප්‍රඥාවෙන් වැඩීමට උපකාර කිරීම. අන්න ඒ උපකාර කිරීම වශයෙන් ඒ අදිෂ්ඨානය ඇතිව ඒ ශීල තේජස, පැවිද්දා සම්බන්ධ ශීල තේජස 100ට නගාගෙන මෙන්න මේ කියන ආශිර්වාදය කරනවා. අභිවාදන සීලිස්ස ආදී ඒ ආශිර්වාදේ කොයි ආකාරයකින් හරි මවට ආශිර්වාද කරනවා. එතකොට මවත් තමන්ගේ දරුවා ඒ හුරතල් දරුවා මෙතෙක් තමන්ට වැඳ නමුත් මේ අවස්ථාවේ ශාසන හුරතලයක් හැටියට තමන්ගේ වැඳීම නොසෙල්වී පිළිගැනීම ගැන සතුටු කඳුළු හෙලනවා මවක්. ඒ කියන්නේ හිත නරක් කරගන්නේ නැහැ, මගේ දරුවා මෙච්චර කල් මට වැඳ අද වඳින්නේ නැහැ කියලා. අන්න අර ඒකයි ශාසන, ඒක ශාසන හුරතලයක් හැටියට සැලකන මව සතුටු කඳුළු පිහදාගෙන ආයතට වෙන්නේ. එතකොට අන්න ඒ ශාසන ප්‍රාතිහාර්ය තුලින් අපට පේනවා ඒ වෘද්ධ පටිපාටිය ශාසනයේ වෙනස්. නමුත් ඒ වෘද්ධ පටිපාටිය පිළිබඳ සංකල්පය මුල්ම අවධියේදී තිබුණේ නැහැ. ඒක ඇති වුණු කථාන්තරයකුත් ධර්මයේ සඳහන් වෙනවා. ඒ විදිහේ වැඩිහිටි පිළිවෙලක් නැති වෙනකොට කොයිතරම් ව්‍යාකූලත්වයක් සමාජයේ ඇති වෙනවද කියලා හිතා ගන්න පුළුවන්. දැන් ශාසන ඉතිහාසයේ දක්වන විනය පිටකයේ මෙන්න මෙහෙම සිද්ධියක් සඳහන් වෙනවා. යම් අවස්ථාවක අනේපිඬු සිටාණන් ජේතවනාරාමය සකස් කළා, ඔක්කොම කුටි එහෙම සකස් කළා. බුදුරජාණන් වහන්සේට දූතයෙක් යවුවද, එතකොට බුදුරජාණන් වහන්සේ ඒ විශාලා මහනුවර ඉඳලා ජේතවනාරාමයේ ඒ පූජා කරන අවස්ථාවට සහභාගී ඒක පිළිගන්න අප වැඩම කරනවා. ඒ අතරතුර චබ්බගිය කියලා ඒ කාලේ හිටියේ නිතරම විනය නීති කඩන මහා දාමරික විදියේ සංඝ පිරිස කලින් ඇවිල්ලා මේ අපේ උපාධ්‍යායන් වහන්සේලාටයි ආචාර්යයන් වහන්සේලාටයි මේ අපටයි කියලා ජේතවනාරාමයේ සේනාසන කුටි තම තමන් සතු කරගත්තා, අයිති කරගත්තා. මේවා අපටයි, අපේ ආචාර්යවරුන්ටයි කියලා. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කරලා ඒ අතරේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ, මහා අග්‍රශ්‍රාවකයන් වහන්සේ පිටිපස්සෙනුයි වැඩියේ. ඉතින් අර යන්තම් කොහොම හරි බුදුරජාණන් වහන්සේත් සංඝ පිරිසත් ඒ සෙනසුන ලබා ගත්තා. නමුත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේට සෙනසුනක් නැහැ, සැතපෙන්න තැනක්වත් නැහැ. ඉතින් ගහක් යටයි එදාර ගත කළේ. බුදුරජාණන් වහන්සේ පස්සෙන්ද උදෑසන අලුයම් වේලේ නැගිටලා කැස්සා, යම් සංඥාවක් වශයෙන් පොඩි කැස්සක් කළා, කැස්සක් නිකුත් කළා. එතකොට මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේත් කැස්සා තමන් ඉන්න බව හඟවන. කවුද ඔතන ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහුවා. ස්වාමීනි මම සාරිපුත්‍ර කිව්වා. මොකද්ද ඔතන කරන්නේ කියලා. ඕන්න ඉතින් කතාව එළි වුණා. මේ චබ්බග්ගිය විෂුන් ඇවිල්ලා කලින්ම මේ සේනාසන අල්ලගත්තු නිසා මේ විදිහට අපට පහ වහින්න සිද්ධ වුණා කියන එකේ ඒ අදහස. එතකොට බුදුරජාණන් වහන්සේ පස්සෙන්ද එළි වුණාට පස්සේ සංඝයා රැස් කරලා ඒ කතන්තරය ඇත්තද කියලා අහලා, කොහොමද මේ මෝඝ පුරුෂයන් මේ හිස් පුරුෂයන් මේ විදිහේ වැඩක් කරන්නේ? දැන්ම මේ විදිහට පිළිපදිනව නම් අනාගතේ කොයි විදිහ එකක් වෙයිද? වැඩිහිටි කමක් සලකන්නේ නැතුව මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේටත් මේ ඉඩක් නැති වෙන විදිහට මෙහෙම කළේ කියලා. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ අර සංඝයා වහන්සේලාගෙන් අහනවා, කවරෙක්ද අග්‍රාසනය, ඒ කියන්නේ පළමුවෙන්ම ඉහළ පළමුවෙනි ආසනය ලබන්න සුදුසු, අග්‍ර උදකය, ඒ කියන්නේ පළමුවෙන්ම තැන් පිළිගන්න සුදුසු කවුද, අග්‍ර පිණ්ඩය, පළමුවෙන්ම පිණ්ඩ ආහාරය ලබන්න සුදුසු කවුද කියලා ඇහුවාම සමහර සංඝයා වහන්සේලා කියනවා බ්‍රාහ්මණ කුලයෙන් පැවිදි වුණු අයටයි, තවත් අය කියන ගෘහපති කුලයෙන් පැවිදි වුණු අයටයි, තවත් ඇතම් කෙනෙක් කියනවා සූත්‍රාන්ත හොඳට පාඩම් කරගත්තු සූත්‍රාන්තිකයන්ටයි, ඇතම් තවත් කෙනෙක් කියන විනයධර අයටයි සුදුසු, තවත් කෙනෙක් කියන ධර්මගතිකයන්ටයි, තවත් ඇතම් කෙනෙක් කියන ප්‍රථම ධානය ලබාගත්තු අයටයි පළමුවෙන් ආසනය දෙන්න ඕනේ, තවත් කෙනෙක් කියන දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධාන, තවත් සංඝයා වහන්සේලා ප්‍රකාශ කරනවා පිළිතුරු දෙනවා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ලබාගත්තු අයට, අභිඥා ලබාගත්තු අයට කියලා. ඔයකොම ඒ තම තමන්ට ඒ අයටත් හරියට ඒ සංඝයා වහන්සේලාට හරිය අවබෝධයක් නැති නිසාද ওই විදිහ පිළිතුරු දුන්නා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම යම්කිසි ආදර්ශවත් කථාන්තරයක් ඉදිරිපත් කළා. ඒ කථාන්තරය විනය පිටකයේ පමණක් නෙවෙයි තිත්තිර ජාතකය නමින් ජාතක පොතේ සඳහන් වෙන සුළු සුළු වෙනස්කම් සහිතව. එතකොට ඒ විනය පොතේ සඳහන් වෙන කාරණේ කිව්වොත් මෙන්න මේ විදිහටයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මොන ඈත අතීතයේ හිමාලය වනය කිට්ටුව විශාල නුග ගහක් තිබුණා. ඒ නුග ගහ ඇසුරු කරමින් වටුවෙකුත් වඳුරෙකුත් ඇතිකුත් බොහොම මිත්‍රව ජීවත් වුණා. මේ තුන් දිනාටම හිතුණා අපි මේ වගේ එකිනෙකාට ගරු බුහුමන් නොකර මේ වගේ වාසය කිරීම සුදුසු නෑ. අපි කොහොම හරි වැඩිහිටිය අඳුනගෙන ඒ වැඩිහිටියට ගරු සත්කාර කරමින් ඒ වැඩිහිටියාගේ අවවාදය පිළිපදමින් අපි වාසය කරමු කියලා කොහොමද මේක අපේ වයස දැනගන්නේ කියලා ඔන්න ඊළඟට මේ වටුවත් වඳුරත් ඇතාගෙන් අහනවා මේ Tamanට මතක අතීතම සිද්ධිය මොකක්ද කියලා. ඔන්න ඇතා කියනවා දැන් මේ තියෙන මේ නුග ගහ පැල කාලෙදි මට මතකයි ඒකට උඩින් මම යනකොට මගේ බඩේ තැරුණා මේ උඩ දැල්ල. ඒ කාලේ පවා මට මතකයි. ඔන්න ඊළඟට අර ඇතාත් වටුවාත් එකතු වෙලා වඳුරගෙන් අහනවා ඔබට කියන්න පුළුවන් ඈත අතීතය මොකද්ද කියලා. වඳුර කියනවා මං කුඩා කාලේදී පැටිය කාලේදී බිම ඉඳගෙන මේ උණුග පැලේ දැල්ල කෑවා කියලා. ඔන්න ඊළඟට ඇතාත් අර වඳුරත් වටුවගෙන් අහනවා ඔබට මේ උණුග ගහ සම්බන්ධ අතීත මතකය මොකද්ද කියලා. වටුව කියනවා අන්න අහවල් තැන විශාල උණුග ගහක් තියෙනවා. ඒ උණුග ගහේ ඉඩියක් අනුභව කරලා මම මෙතෙන්ට ඇවිල්ලා වර්චස් හෙළුවා. ඒකෙනුයි මේ නුග ගහ පැලුනේ. ඒ කාලෙත් මගේ වයස වටුවෙක් නමුත් ඒ කාලෙත් මගේ සෑහෙන වයසක් තිබුණා. ඔන්න එතකොට අර වටුවයි වැඩිමහලු. එතකොට ශරීරයෙන් බලනව නම් ඇතා කොයිතරම් විශාලද? වඳුරත් විශාලයි. මේ පොඩි වටුව. නමුත් වයසෙන් වැඩි. ඉතින් ඊළඟට කියන්නේ වැඩි හිටියද අඳුනගත්තනේ. අර ඇතාත් වඳුරාත් වටුවාට ගරු බුහුමන් කරමින් වටුවාගේ අවවාදයේ පිහිටලා ජීවත් වුණයි කියලා ඔන්නෙලට බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ වටුවා පංචශීලයේ සමාදන් කළා අර දෙදෙනාට. තමනුත් පංචශීලයේ රැක්කා. එහෙම රැකලා අර විදිහට වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීමේ වටිනා චාරිත්‍රය ඉෂ්ට කරලා එතන ඒ සඳහන් වෙන විනය පොතේ ඒක අමුතුම බ්‍රහ්මචර්යාවක් හැටියට තිත්තිරිය බ්‍රහ්මචර්ය කියන වචනය යොදනවා. ඒ තුන් දෙනාගේ ඒ යහ පැවැත්මට ධර්මයේ යොදලා තියෙනවා තිත්තිරිය බ්‍රහ්මචර්ය කියලා. තිත්තිර කියලා කියන්නේ වටුවා. වටුවා නිසා ඇති වුණු අමුතු බ්‍රහ්මචර්යාවක් ඒ සතුන් තුන් දෙනා රැකලා සුගතිගාමි වුණා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරලා මහණෙනි මේ තිරිසනුන් පවා අන්න වැඩිහිටි ඒ කාරණේ වැදගත්කම තේරුම් අරගෙන ඒ විදිහට පිළිපැද්දා. මොකද මේ නුඹලා මේ තරම් ස්වාක්ඛාත ධර්ම විනේ පැවිදි වෙලා ඇයි මේ විදිහට වැඩිහිටියන්ට සලකන්නේ නැත්තේ කියලා තරහා ගාථාවෙකිනුත් වැඩිහිටියන්ට නම දීමේ ආනිසංස ප්‍රකාශ කරලා යම් කෙනෙක් වැඩිහිටියන්ට වැඳීමේ ගරු බුහුමන් කිරීමේ චාරිත්‍රය ඉෂ්ට කරනවා නම් මෙලොවත් ප්‍රශංසාවට ලක් වෙනවා සුගතිගාමි වෙනවා කියලා ඒ කථාන්තරය නිම කළා. ඒ කථාන්තරයම ජාතක පොතේ සඳහන් වීමේදී අන්නර චරිත හඳුනා ගැනීමකුත් සඳහන් වෙනවා. දැන් මෙතන කියවුන ඇතෙකුත් වඳුරෙකුත් වටුවෙකුත් ගැන කවුද මේ තුන් දෙනා? ඇතා මහමුගලන් මහතෙරුන් වහන්සේගේ අතීතේ, වඳුරා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ, වටුවා තිලෝගුරු බුදු පියාණන් වහන්සේ කියලා ওই දෙට ජාතක පොතේ හඳුන්වලා තියෙනවා. ඉතින් මෙන්න මේක මේ ආදර්ශ කතාවත් ඉදිරිපත් කරලා තියෙන්නේ. අන්නර වැඩිහිටියේ පටිපාටිය පෙළ පටිපාටිය පිළිබඳ ශාසනික සංකල්පය ඉදිරිපත් කිරීමටයි. ඒකම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ ශාසනයේ පළමුවෙන් උපසම්පන්න වූ තැනැත්තා උපසපන්න වූ භික්ෂුව, පසුව උපසම්පන්න වූ භික්ෂුවගෙන් වැඳුම් ගත යුතු, ගරු බුහුමන් ගත යුතු බව ආදී වශයෙන්, වැඳිය යුත්තන් වැඳිය නොයුත්තන් ආදී වශයෙන් දිගින් දිගට විනය පිටකයේ එහෙම දක්වලා තියෙනවා. මේ කතා වාචිනුත් අපට හිතා ගන්න පුළුවන් සමාජයටත් මේක සම්බන්ධ කරලා ගත්තොත් දැන් මේ පින්නතුන් අතීතයේ හොඳ චාරිත්‍රයක් තියෙන ගැමි ජීවිතයත් එක්කම යන ගැමියන් අතර ඔවුනොවුන් හැමෝම සහෝදරත්වයෙන් සැලකනවා වෙනුවට ඒ වයස අනුව වැඩිහිටියන්ට තමන්ගේ පවුලෙන් වුණත් මුළු ගමම පවුලක් හැටියට සැලකනවා. ඒ නමත් එක්කම සමහර විට අයියා, අනිත් එක්කෙනාට මල්ලි, නංගි, අක්කා, අම්මා තාත්තා ඒක කොහොම කනට ප්‍රියයි. අන්න ඒ විදිහේ behavior අතීතයේ තිබුණා. ඉතින් ඔය ගොවිතැන් ආදී කටයුතු වලදී හරියට පවුලක් ඒ කටයුතු කරන්න වගේ ඔක්කොම බර උසුලනවා එකට. ඒ සමගි දම් රැකීමට අන්නේ කියන වැටීටි භාවයේ උපකාර වුණා. එතකොට ඒ පමණකින් ඒ මෙලොව උත්පත්තිය වශයෙන් බලනකොට ඇත්ත වශයෙන් අර නුග ගහක් ගැන හිතලා බැලුවත් නුග ගහක් කියලා කියන්නේ ඒකත් ප්‍රාතිහාර්යයක්. අර කුඩා ඇටයකින් ඇති වෙච්ච ගහක්. මේ නුග ගහක් විශාල නුග ගහක් දිහා බලනකොට හුඟක් දේවල් ඉගෙන ගන්න හැකි. දැන් අර මේ කතාවේ මෙහෙලි වෙනවා අර වටුවා හෙළු වර්චස් වල තිබිච්ච නුග ඇටයකිනුයි මේ නුග ගහ හැදුනේ. ඒ වර්චස් අපි හිතමු ගලක් ගල් දෙකක් අතරට යන්නේ ඇති. නමුත් යම් අවස්ථාවක අර මහා කුණාටු නොයිකුත් විදිහේ ග්‍රීෂ්ම ඍතු ආදී ඒවා මිඳ දරා ගනිමින් ක්‍රමක්‍රමයෙන් ගහ වැඩිලා මහා නුග ගහක් බවට පත් වුණා. කාටත් හේවන දෙන. එතකොට නුග ගහ දිහා බැලුවත් පේනවා අර දීර්ඝ කාලයක් තිබීම තුලින් අපට යමක් ඉගෙන ගන්න හැකි. ඒ වගේම තමයි මිනිස්සෙක් වුණත් සමාජයට වැඩි උගත්කමක් නැතත් වැඩි තනතුරු ආදී නැතත් ජීවන සරසවි ඒ අත්දැකීම් රාශිය තුලින් යම් ප්‍රමාණයකට ඒ වැඩිහිටිය පවා ගරු බුහුමන් ලැබිය යුත්තේක් වෙනවා. සමච්චල් කරන්න දැන් බොහෝ කුඩා දරුවන් සමහර විට වයස්ගත අයට ඒ විහිළු තහළු කරන සිරිතක් තිබෙනවා. එහෙම හිතන්න අරකයි අන්නර නුග ගහක් දිහා බලන්න වගේ බලන්න ඕන වැඩිහිටියන් දිහා. ඒ තරම් ඒ අෂ්ටලෝක ධර්මය ඒවාට හසු වෙමින් නොයෙකුත් ජීවන කරදර මැද්දේ ඒ தත්ත්වය දක්වාම ජීවත් වීම ඒ ශක්තිය එක්කම අධ්‍යක්ීම් රාශිය කෙනෙකුට තමන්ටත් උපකාර කර ගන්න පුළුවන්. නමුත් උපකාරක දෙන්නේ උපකාර වන්නේ අන්න අර විදිහට තමනුත් ඒ විදිහට පැවතුනොත් තමයි උන්ට ඉතුළු විසුළු කරන්න නැතුව නිස් ගෞරවය පුද සත්කාර කිරීම. එතකොට අවුරුත් අවුරුද්ද චාරිත්‍යයත් ඒකයි. තමන්ගේ නිවසේ සිටින වැඩිහිටියන්ට මව්පිය ආදී වැඩිහිටියන්ට පමණක් නොවේ අසල්වාසීන්ට අන්න අර කියාපු වැඩිහිටි සංකල්පය අනුව ඒ විදිහට ජීවත් වෙනවා නම් අන්‍යෝන්‍ය සහයෝගයෙන් අර ගෙදරක් ගමක් තත්ත්වයකටපත් වෙනවා. අන්න ඒ විදිහටයි අපි මේ ජීවිතය සම්බන්ධ කරලා ගත්තොත් මේ කතාවේ වටිනාකම තිබෙන්නේ. ඉතින් ඒකම අපි නිරන්තරයෙන් කල්පනා කරන්න ඕන. මේ කතාවෙන් පිළිවෙන තවත් පැත්තක් තියෙනවා. අපි වර නිවනට නැඹුරු කරලා ගත්තොත් මේ කතාවේ මුලින් කියවුණා අර තාපසීන් දෙදෙනාගෙන් එක්කෙනෙක් ගිහි වෙන්න කල්පනා කළේ අර කුල පරම්පරාවලක ගන්නේ කියලා ප්‍රවේණිය කියලා කියනවා. ඒ තාපස ධර්මයට ඒක එකඟයි. මොකද බ්‍රාහ්මණ ධර්මයේ තිබෙනවා ඒක හඳුන්වන්නේ ආශ්‍රම හතරයි කියලා. ජීවිතයේ අවස්ථා හතරකට බෙදෙනවා. ලදරු ළමා අවස්ථාවේදී ඉගෙන ගන්නට ඕන. තරුණ අවස්ථාවේදී පස්කම් සැප විඳින්නට ඕන. තුන්වෙනි අවස්ථාවේදී මුනි වෘත්තිය කියලා කියන ඒ ආගමික පැත්තට නැඹුරු වෙලා අවසාන අවස්ථාවේදී මරණ ආසන්න වෙනකොට යෝගියෙක් හැටියට මරෙන්න ඕන. ඔය විදිහට මේ ලෞකික ලෝකෝත්තර දෙක 150 බැගින් බෙදාගෙනත් එතෙන්ම අය ඒ බ්‍රාහ්මණ ධර්මයේ ඒ විදිහට ජීවිතය ගත කළා. අනිත් සංකල්පය තමයි තාපසයෙකුට පවා ඒකත් ඒ බ්‍රාහ්මණ ධර්මයේ පිළිගත්තු ක්‍රමයක්. ඒ කිය අමුත්තක් නෑ ඒ බ්‍රාහ්මණීන්ට අවුරුදු 48ක් බ්‍රහ්මචර්යාව රැකලා ගිහි වුණේ මොකටද? තමන්ගේ අර කුල පරම්පරාව දිගට ගෙන යන්න. ඒ පැත්ත අර කතාවේ කෙලින් සඳහන් වුණේ නැතත් අපට සලකලා බලන්න වටිනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය තුල තිබෙන නිවන පිළිබඳ සංකල්පය අන්න අර බ්‍රාහ්මණ ධර්මයට වඩා වෙනස් එකක්. ඒකමයි බුදුරජාණන් වහන්සේ 7 අවුරුදු දරුවන් පවා පැවිදි කරනකොට ඒ විශාල පිරිස් වශයෙන් බුද්ධ ශාසනයට එකතු වෙනකොට තමන්ගේ අඹු දරුවන් අතහැරලා ඒ විදිහට සමාජයේ විශාල පරිවර්තනයක් වෙනකොට ඇතැම් අය බුදුරජාණන් වහන්සේට චෝදනා කළා. අපුත්තකතාය පටිපන්නෝ සමනෝ ගෝතමෝ වේධව්‍යාය පටිපන්නෝ සමනෝ ගෝතමෝ කුලූපච්ඡේදාය පටිපන්නෝ සමනෝ ගෝතමෝ. පුත්‍රයින් නැති කිරීමේ පිළිවෙතකුයි මේ ශ්‍රමණ ගෞතමයන් අනුගමනය කරන්නේ. පවුල් වලට පුතුන් නැති වෙනවා. වේධව්‍යාය පටිපන්නෝ ස්වාමි පුරුෂයන් ගියාම වැන්දඹුවන් වෙනවනේ. වැන්දඹු බව සඳහා වැන්දඹු වීමේ ප්‍රතිපත්තියකුයි මේ ශාසන ප්‍රතිපත්තියේ ශ්‍රමණ ගෞතමයන්ගේ. කුලූපච්ඡේදාය අන්න අර කියාපු කුලය කුල පරම්පරා විනාශ කරන වැඩක්. කුල පරම්පරාව එතනින්ම කෙලවර වෙන විදිහේ ප්‍රතිපත්තියකුයි මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශාසනය තියෙන්නේ. අන්න විදිහේ චෝදනාවක් පාව බුදුරජාණන් වහන්සේට එල්ල කළා. බුදුරජාණන් වහන්සේ නම් ඒකට සංඝයා වහන්සේලාට කිව්වා ඔය ഘോഷාව වැඩිකල් තියෙන්නේ නැහැ. ඒ ഘോഷාව නැති කරන්න මෙන්න මෙහෙම ගාථාවක් ප්‍රකාශ කරන්න කියලා. ඒ ගාථාවෙන් කියවෙන්නේ මේ ශ්‍රමණ ගෞතමයන් ධර්මයෙන්ුයි මේ පිටස හික්මවන්නේ, අධර්මයෙන් නොවේ. ඒක නිසා මේකේ වරදක් නැහැ කියලා. ඉතින් ඊළඟට අපිට කල්පනා කරලා බලනවා නම් විනය පිටකයේ සඳහන් වෙන තවත් ප්‍රවෘත්තියක් තිබෙනවා. අපි ඒක කෙටියෙන් විතරයි සඳහන් කරන්නේ. මේකට ටිකක් චිට්ටු නිසා විනය පිටකයේ තිබෙනවා පළමුවෙනි පරාජිකාව කියලා, අර කියාපු ගිහියන්ගේ පැවැත්ම වන මෛතුන සේවනය පිළිබඳ ඒ ශික්ෂාපදයයි. ඒ ශික්ෂාපදේ පණවන්න හේතු වුණු භික්ෂුවගේ කතා ප්‍රවෘත්ති දිහා බැලුවත් පේනවා අපේ මේ ශාසනයේ තියෙන ඒ සාරධර්ම වටිනාකම් බ්‍රාහ්මණ ධර්මයට වඩා වෙනස් බව. ඉතින්ද කියවන්නේ සුදින්න කලන්තක පුත්ත කියන ඒ භික්ෂුන් වහන්සේ බොහොම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා හිටිය නමුත් යම් අවස්ථාවක ඒ පැවිදි වුණේ ඇත්ත වශයෙන් ගිහි ජීවිතයක් ගත කරලා විවාහක භාර්යාවක් ඉඳෙද්දී අර භාර්යාවගේ මව ඇවිල්ලා නුසුසු යෝජනාවක් කළා. දරුවෙකු නැති වෙන නිසා අපේ පවුලේ සන්තක ධනය රාජසන්තක වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපිට දරුවෙකු අවශ්‍යයි කියලා යම් කිසි අයුතු යෝජනාවක් කළා. ඒකට එකඟ වෙලා අර සුදින්න කලන්තක පුත්ත කියන ඒ භික්ෂුව තමන්ගේ ශීලය නැති කරගත්. ඒකට පසුව පසුතැවිලි වෙන්න හේතු වුණු යම් කිසි බැරදි පැවැත්මක් නිසා තමයි බුදුරජාන් වහන්සේ මෝගපුරිස හිස් පුරුෂයා කියලා සුදින්න කලන්තක පුත්ත භික්ෂුවට ගරහලා පළමුවෙනි ශික්ෂාවදිය පැනෙව්වේ අර මෛතුන ධර්ම පරාජිකාවෙන් වැළකීම පිළිබඳව. ඒකට ඉන්න අපට පේනවා අර බ්‍රාහ්මණන්ගේ ධර්මයේ පැවතුනේ කැඳත් රවුලක් දෙකම බේර ගන්න වගේ මේ ලෝකයත් රැක ගන්න ඕන, ඒකම නිවන් දකින්නත් ඕන. එහෙම නැත්නම් ඒ කට්ටියගේ අදහස හැටියට විමුක්තිය ලබා ගන්නත් ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහෙම එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව බලනකොට මේ ලෝකියම අර රෝහලක් ආරෝග්‍ය ශාලාවක්. එතකොට පුළුවන් ඉක්මනින් කොයි වයසේදී හෝ යම් කෙනෙකුට නෙක්ඛම් අදහස පහළ වුණා නම් කුඩා අවදියේදී හෝ අන්න අර කියාපු සමාජ ආර්ථික භෞතික සාරධර්ම ඒවා පිළිබඳ අදහස් නෙවෙයි. බුද්ධ ශාසනයේ දුර්ලභත්වය, නිවන් දැකීමේ ඒ දුර්ලභ අවස්ථාව ගැන හිතලා මේ කුඩා දරුවා පව පැවිදි කරන්න අවසර දුන්නා. අන්න ඒක අපිට සලකා ගන්න පුළුවන්. මේ කතාවේ කෙලින්ම නොකිව්වත් ඒ බ්‍රාහ්මණ ධර්මයට වඩා විරුද්ධ දෙයක් මෙතන මේ කියවෙන්නේ. ඉතින් මෙන්න මේ හැම එකක් ගැනම කල්පනා කරලා බලනකොට විශේෂයෙන්ම ඊළඟට මෙතන මේ පිරිත් සජ්ජායනාව ගැන ප්‍රකාශ කරා. මේ පිරිත් සජ්ජායනාව තුළ තියෙන වටිනාකම අපි හිතා ගන්න ඕන. ත්‍රිවිධ රත්නේ තුල එක් එක් දැන් රතන සූත්‍ර ආදී කියවෙන්නේ විශේෂයෙන්ම ඒ බුද්ධ රත්නේ ගුණත්, ඊළාට සංඝ රත්නේ ගුණත්, ධර්ම රත්නේ ගුණත්. ඒ වගේම ඇතැම් පිරිත් තිබෙනවා ඔය මහා සමය ආදී පිරිත්වල ආටානාටිය. බුදුරජාණන් වහන්සේගේ ගුණ තේජසට මුළු මහත් සත්වලම ඒ අවනත වෙන හැටි යක්ෂයින් පවා. ඒකයි මේ පිරිත් සජ්ජායනාවක මහානුභාව සම්පන්නේ සජ්ජායනාවක් මහානුභාව සම්පන්නේ කියලා කියන්නේ. ඒ හැම එකක්ම අපි උපකාර කරගන්නේ මොකටද? අන්න අර කියාපු අපේ මේ ආයුෂ රැක ගැනීම. ඊළඟට ඒ ආයුෂයත් එක්කම ආයුෂ යම් ප්‍රමාණයකට වැඩිනවා නම් ඒකට සමාන්තරව තමයි වර්ණ, සැප, බල කියන කාරණා වැඩින්නේ. ඉතින් සාමාන්‍යයෙන් හැම කෙනෙක්ම මෙන්න මේ ධර්ම හතරයි පතන්නේ. නමුත් ඊට වඩා වටිනා මේ හැම එකටම වඩා වටිනා දේ තමයි ප්‍රඥාව. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා. ඒකට මේ ප්‍රඥාව ලබා ගැනීමට නම් අපි ඔන්නෝක කියාපු පිරිත් ඇසීම් පමණක්වත් යඳීම් පමණක්වත් එයින් සෑහීමකට පත්විය යුතු නෑ. ඊටත් වඩා ගැඹුරින් කල්පනා කළා කොයි වයසේදී හෝ මේ ධර්මයේ වටිනාකම තේරුම් ගත්ත නම් මේක පිළිපැදීම තුළින් තම තමන්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක්. මේ සංසාර විමුක්තිය කියන එක ඉතාම දුර්ලභ දෙයක්. මේකට අවස්ථාව සලසා ගන්න ඕන කියන ඒ අදිෂ්ඨානය ඇති වුණා නම් ඕනෑම කෙනෙකුට මේ ශාසනයේ ඒ ධර්ම මාර්ගයේ යන්න ඉඩ තිබෙනවා. ඒ ධර්ම මාර්ගයේ යාමේදී අපි දන්නවා නෙක්ඛම්මය මේ සම්පූර්ණ කරාම අපිට දැන් කලින් කිව්වා ආකාරයට කුඩා දරුවෙකු පවා මව්පියන්ගෙන් වැඳුම් ලැබීමට සුදුස්සෙක් වෙනවා. මොකද මේක ඉතාම දුෂ්කර දෙයක් නෙක්ඛම්මය කියන එක. මේ සංසාරේ දීර්ඝ කාලයක් අපි පංචකාම සම්පත්තියේ මිදිමින් ඇවිල්ලා තිබෙනවා. ගිහි ගෙවල් තුල රැඳිලා ගිහි වටිනාකම් වලට යට වෙලා ඒ වගේම දැන් මේ අවස්ථාවේ මේ පින්වතුන් පොහොය අටසිල් රැකීම තුලින් යම් යම් තමන්ගේ ජීවිතයේ මෙතෙක් එදිනදා ජීවිතයට අදාළ සැප සම්පත් ඒ වයින් වෙන් වෙලා චාම් ජීවිතයකට පුරුදු වෙනවා. නමුත් දීර්ඝ කාලයක් අපි මේ සංසාරයේ අන්නේ පංචකාමයට අදාළ නොයෙකුත් ප්‍රමාදයට හේතු වන දේවල් වල යැලිලා ජීවත් වුනේ. ඉතින් නෙක්ඛම් මේදී ඒ සියල්ල ක්‍රමක්‍රමයෙන් අතහරින්න වෙනවා. ඒකයි මේ පැවිදි වුණ හැටියේ ඒ කුඩා දරුවෙකු පවා මව්පියන්ගෙන් බැඳීම් ලැබීමට සුදුසු වෙන්නේ. ඉතින් අත්ත වශයෙන් අපි කල්පනා කරගන්න ඕන අර ජීවිතයක් පවත්වා ගැනීමට නම් අර මව්පියන්ට වැඳීම ආදිය තුලින් පිරිත් ඇසීම් තුලින් අපි ආයු, වර්ණ, සැප, බල කියන කාරණා ලබා ගන්නවා. නමුත් ජීවිතේ පවත්වා ගන්නෙ මොකටද? ආයුෂ ලබා ගන්නෙ මොකටද? බලය ලබා ගන්නෙ මොකටද? මේ හැම එකක්ම අපි කරන්න ඕනේ මේ සංසාරේ මිදීම සඳහා. ඒකට නම් අන්නර ප්‍රඥාව ලබා ගන්න උත්සාහවත් වෙන්න ඕන. ප්‍රඥාව කියන එක ඒ තම තමන්ගේ තම තමන්මයි තම තමන් යන පමණින් දැනගත යුතු ධර්මයක් මේ ශාසනය තිබෙන්නේ. ඒකට යා යුතු මාර්ගයක් තිබෙනවා. ශීල සමාධි ප්‍රඥා කියලා. ඒකට ඒ මාර්ගය තමයි මේ පින්නතුන අපි හිතන්නේ මේ ගමන් කරන්නේ. යෝගාවචර වශයෙන් මේ බණ භාවනා කරලා කල්පනා කරගන්න ඕනේ මේ වගේ අවුරුද්ද දවසක අර විදියට යම් ඊට අදාළ පුණ්‍ය කාලයට අදාළ පින්කම් වලින් තමන් ආයුෂය ලබා ගත්ත නම් ඒකම යන වර්ණ සැප බල ලබා ගත්ත නම් ජීවිතයකට අවශ්‍ය වෙන ඊළඟට මේ කුමක් සඳහාද ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නය තමන්ම අසන්න ඕන. මේ විරාම අවස්ථාවේදී ඉදිරිපත් වෙන විරාම අවස්ථාවේදී අපේ ජීවිතේ කොයි පැත්තට දෙමු කළ යුත්තේ? නැවත නැවතත් මේ සංසාරයේ ඉපදෙමින් මැරෙමින් යන අර ලෝක වර්ධන ප්‍රතිපදාවටද? අපි එකට කියන්නේ ලෝක වර්ධන කියලා කියන්නේ ලෝකය වැඩි වීම. බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා නැවත නැවතත් මේ සංසාරයේ ඉපදෙමින් මැරෙමින් යාම ලෝක වර්ධන ප්‍රතිපදාවක් හැටියට ලෝකය වැඩි වීම. ඒක ලෝකය වැඩි වීම කියලා කියන්නේ සොහොන් වැඩි වීම. බුදුරජාන් වහන්සේ එක්තරා අවස්ථාවක ඒ වේපුල්ල කියන පර්වතය පෙන්නලා සංඝයා වහන්සේලාට වදාලා මහණෙනි පේනව නේද මේ වේපුල්ල පර්වතය එකම මිනිසෙක් එක කල්පයක් තුල හෙළු ඇටසැකිලි එකතු කරලා ගත්තොත් මෙන්න මේ වේපුල්ල පර්වතයටත් වඩා විශාලයි. ඒකට ඒ විදිහ අනන්ත කාලයක් අපි මේ විදිහට ශරීර මවමින් ඇටසැකිලි ඉතුරු කරමින් ඒවත් යම් කාලයක දිราපත් වෙනවා. ඒ විදිහේ පරිේශණයක් දිගට කරගෙන ගිහින් තියෙනවා. මේක කෙලවරක් නැහැ. කෙලවරක් පෙන්නුම් කරන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පමණයි. එකට අදාළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් මැදුම් පිළිවෙත තුලින් ලෝකයාට පෙන්වා වදාලා මේ ජීවිතයේ වටිනාම දේ පඤ්ඤානරාණං රතනං මිනිසෙන්ට තියෙන උතුම්ම රත්නය තමයි ප්‍රඥාව. දැන් අතන කියුනේ ආයු වර්ණ සැප බල විතරයි. නමුත් මේ පින්නතුන ඔය අහලා තිනවා ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන ඒ කාරණා පහක් ඇතම් විට දක්වනවා. ඒ ප්‍රඥාවයි ප්‍රඥාව ලබා ගන්න ඕන තම තමන්ම මීට නිසි මාර්ගයේ ගමන් කිරීමෙන්. ඒක පටන් ගන්න ශීලේනු. එතකොට මේ අද වෙනි දවසක මේ අවුරුද්ද කියන එක විශේෂයෙන්ම කුඩා දරුවන්ට පමණක් නෙවෙයි, දරුවන්ටත් ඊළඟට වැඩිහිටියන්ටත් මේ අවුරුද්දට අදාළ බොහෝ විට ලෞකික ජීවිතයට අදාළ චාරිත්‍ර ධර්ම ඉෂ්ට කිරීමේ දුර්ලභ අවස්ථාවක් හැටියට සැලකලා ඒ දවසේ ඒ වෙනුවෙන් ගත කරනවා. නමුත් එවැනි දවසක පවා මේ පින්වත් පිරිස නුවණින් කල්පනා කළා නියම දුර්ලභ දේ මොකක්ද? අවුරුද්දකට සැරයක් කියන නිකන් අවුරුද්ද දවසක්ද? එහෙම නැත්නම් මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ ලබාගත්තු දවසක්ද පොය දවසක්ද? එතකොට වැඩිය වටින්නේ අවුරුද්දද පොයද? ඔය දෙක තමන් විසඳ ගන්න ඕන. අවුරුද්ද වටිනව නම් රතිඤ්ඤ සද්ද නම් වැඩිය වටින්නේ ඒ පැත්තට ඇදිලා යනවා. පොය වටිනව නම් බණ සද්ද නම් වැඩිය වටින්නේ ඒ පැත්තට ඇදිලා යනවා. විවිධ පුද්ගලයන් විවිධාකාරයට ඒ තම තමන්ගේ සාර ධර්ම පිළිබඳ සංකල්පය අනුව හැසිරෙනවා. ඒ වගේම විනෝද මාර්ග නම් අවුරුද්දට අවශ්‍ය වෙන්නේ ඒ වාට ඇදිලා යනවා. ඒ විනෝට සංසුන් වෙනදාටත් වඩා චාම් ජීවිතයක් ගත කිරීම නම් අවුරුද්දකින් ලැබිය යුතු වටිනා ස්ථාවන්න මේ බක් පොය මේ අවුරුද්දත් එක්ක ආපු බක් පොය තමන්ගේම රුචිකත්වයේ සාර ධර්ම පිළිබඳ අවබෝධය තේරුම් ගන්න හොඳ අවස්ථාවක් කියලා කල්පනා කරන ඕන. ඉතින් අපි සතුටු වෙනවා මේ පින්නතුණු මේ ශීල මාර්ගයට බැහැලා උපෝසත අටංග ශීලය සමාදන් වෙලා තමත් ඇතම් කෙනෙක් දස ශීලයත් සමාදන් වෙලා අන්න ශීලයේ වටිනාකම තේරුම් ගැනීම ඒ වගේම ඒ ශීලය තුල තිබෙන්නේ පැවිද්දට පෙරහුරුවක් නෙක්ඛම්මයට පෙරහුරුවක් අපි බොහෝ අවස්ථාවල මතක් කරලා දීලා තිබෙනවා. මේ ගිහියාට සතර පෝයට සිල් සමාදන් වෙන්න කියලා කිව්වේ මොකද? ගිහි ජීවිතයේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් පැවිදි ජීවිතයට නැඹුරු වීමක් විවේක වාසය භාවනාව ඒ වාට අවස්ථාවක් සලසා දීම ඒ වගේම ඒ රහතන් වහන්සේලාගේ දැන් කෙලින්ම ධර්මයේ සඳහන් වෙනවානේ මේ මේක රැයක් මේක දවසක් අපි රහතන් වහන්සේලා හැමදාම කරන හැමදාම පිළිපදිනේ පිළිවෙත අපි රකින්න ඕන කියලා අදිෂ්ඨානෙනුයි ඔය අටසිල් සමාදන් වෙන්නේ. ඒ වගේ ගැඹුරු අදහසක් තිබෙන සිල් සමාදන් වීම තුලින් අන්න ඒ විදිහට කල්පනා කළා. එතකොට මේ අද වටිනා දවසේ මේ පින්නතුන් වටිනාම දේට අද දවසේ ගත කරා කියලා සතුටු වෙන්න ඕන. ඉතින් ඊළඟට මෙන්න මේ මේ මේවා ක්‍රමානුකූලව සම්බන්ධීකරණය තමන්ටයි කි මේ ලබාගත්තු මේ රැස් කරගන්න ශීල සම්පත්තිය එහෙම නැත්නම් රකින්න ශීලය පදනම් කරගෙන තම තමන් මරබුදුරජාණන් වහන්සේ දක්වා දාලා ආකාරයට සමත විදර්ශනා කියන මේ භාවනා පැත්තට යොමු කරගන්න ඕන. යම්කිසි කමඨහනක් මුල් කරගෙන සිත එකඟ කර ගැනීම ගිහි ජීවිතය කියලා කියන්නේ නානාවිත අරමුණු කරා යන පංචකාමයට අදාළ දේවල් පමණක් නෙවෙයි. දැන් විශේෂයෙන්ම මේ කාලේ ප්‍රනෝපුත් යන්ත්‍ර සූත්‍ර තුලින් මේ පින්වතුන්ට එදිනදා ජීවිතය ගත කරන්නට වෙන්නේ මහා අවිවේකී දවසක් ගත කරන්නේ. රැය කාලයවත් සැනසෙල්ලක් නැහැ. මහා කරච්චල් තොර තෝංචි නැති වෙන ගෝලීකරණ ප්‍රවෘත්ති රාශියක් මැද්දේ කැළඹෙමින් ගත කරන්නයි වෙන්නේ දවස. මේ විදිය තත්ත්වයක් තිබෙන්නේ. එක පැත්තකින් මේ විදියට මහා භයානක තත්ත්වයක් උදා වෙනවා වගේ පෙනුනට තවත් ඇතැම් කෙනෙක් සතුටු වෙනවා. මේ යුගයේ අර අතීතයේ බමුණන් සංඝයා වහන්සේලා ඒ හිමාලය වණයට ගිහිල්ලා මහා දුෂ්කර තැන්වලට ගිහිල්ලා අච්චර වෙහෙස මහන්සි වෙලා කුත්තේ දුෂ්කර වනාන්තර වලට ගිහිල්ලා කරපු ටික අපට දැන් සල්ලි තියෙනවනම් අපට දිවස් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. දිවකන් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. අයවා ඔය බොහෝ දෙනාගේ කන් වල එල්ලෙනවත් පේන්නේ නැහැ. දිවස් දිවකන් තියෙනවා. ඊළඟට අහසින් ගමනක් සල්ලි තියෙනවනම් ඒකත් පුළුවන්. බස් එකේ නගින්නවා වගේ. එතකොට මොනවද අඩු? අභිඥා ඒවා සඳහා වෙහෙසෙන්න ඕනේ නැහැ. අන්න අර නවීකරණය අනුව භෞතික සංකල්පයට අනුව ලෝකීය දිහා බලනවා නම් අන්න අර විදිහේ ගිහි ජීවිතය ගත කරන නමුත් හොඳ පැත්තකුත් පේනවා වගේ. නමුත් ඒකම අන්න අර යන්නේ ක්‍රමක්‍රමයෙන් අන්න අර දැන් ඇහෙන තිරිසන් සතාගේ ඒ පැත්තට බව මේ පින්නතුන් දන්නවා. තිරිසන් සමාජයක් කරා යන ගමනක්. මොකද අන්න අර කියපු ශීලාදී ප්‍රතිපත්ති වලින් ඉවත් වෙලා වැඩිහිටියන්ට ගරු කිරීම, ගරු බොහොමම් කිරීම, කන් දීම, අවවාද වලට කන් දීම ආදී ඒකට හේතු වලින් ඒවා ඒ ගුණ ධර්ම අවත කරමින් බාහිර ආටෝපයට ආටෝප සාටෝප ජීවිතයට තැන දෙමින් ධනය නිලය අනතුරු ආදියට පමණක් ගරු කරමින් ගත කරන ජීවිතයේ කුයි සමාජයේ දකින්න ලැබෙන්නේ. එතකොට ඒ ගුණගරුක අතීතයේ කියනවා දැන් වයෝවෘද්ධ, ගුණවෘද්ධ, තපවෘද්ධ ආදී විවිධ සංකල්ප තිබෙනවා. දැන් සාමාන්‍ය ලෝකයේ වයෝවෘද්ධ කියන එකයි සංකල්පයයි තියෙන්නේ. ශාසනයේ තියෙන ගුණවෘද්ධ, තපවෘද්ධ ආදී ඒ සංකල්ප තපසින් වැඩි හිටි ගුණයෙන් වැඩි හිටි ඒකයි අර කුඩා දඩුවට පවා වඳින්නේ. නමුත් සමාජයේ ඒ විදිය වෘද්ධ සංකල්පයක් වෙනුවට දැන් යන්නේ අන්නර කියාපු නිලතල ධන ආදියට ඒවටයි වඳින්නේ. ධනයටයි වඳින්නේ, නිලයටයි වඳින්නේ. නමුත් අපි කල්පනා කරන්න ඕනේ එතකොට ඒ විදිය ජීවිතයක් තුළින් මිනිස්යාගේ ආචාර ධර්ම පිළිබඳ භයානක පරිහානියක් ඇති වෙනවා. තිරිසන් සමාජයක් කරා යනවා. පාරතොටේ යන්න බැරි තත්ත්වයට සමහර විට ඒ පරිහානිය ඇති වෙන්න පුළුවන්. අපිට එතකොට මේවා ගැන අවදිමත්ව අපි කල්පනා කරන්න ඕන කීප දෙනෙක් හරි ඇත්ත වශයෙන් ලෝකයට අවශ්‍ය වෙන්නේ ආදර්ශයයි. අපි දැන් කොතිකුත් අහන්න ලැබෙනවා බණනම් කොතිකුත් කියවෙනවායි කියලා. ඒක සමහර විට ඒක නිසාම අවලාදත් ඇහෙනවා බණ කීම ගැන. නමුත් ඒක නෙවෙයි අදහස. ඒ බණ අහන කීප දෙනෙක් හරි ආදර්ශය තමන්ගේ ජීවිත තුළින් ඉදිරිපත් කරගන්නවා නම් අන්න ඒකයි වටින්නේ. එතකොට ඒවා බණ කීම නෙවෙයි බණ අහන ආකාරයත් ඒවා පිළිපැදීමට උනන්දු නොවීමත් නිසායි මේ පරිහානිය තියෙන්නේ. තම තමන් කල්පනා කරගන්න ඕනේ රටේ තත්ත්වයේ කෙසේ වෙතත් නුවණින් කල්පනා කරලා මේ ලැබුණු කෙටි ආයුෂ කොච්චර දීර්ඝ වුණත් දැන් අර දරුවාගේ දරුවා අවුරුදු 120ක් හිටියයි කියලා කියනවා. අවුරුදු 120ක් නමුත් අපට ඒ ධර්මයේ සඳහන් වෙන ආකාරයට ඒ දරුවා එක ඒ කාලය නරක දේවල් වලට ගත නොකළ බව පේනවා. උපාසක කියන තව 500ක් එකතු කරගෙන තමන්ට ලැබුණු ශාසනයේ බුද්ධ තේජස නිසා, ධර්ම තේජස නිසා, සංඝ තේජස නිසා තමන්ට ඒ ආයුෂ ලැබුණ අර අවුරුද්ද යක්ෂයන් යක්ෂයාගෙන් බේරිලා ඒක සිහිපත් කරලා වෙන්නේ නැති අර දරුවා පස්සේ ආයු වර්ධන කුමාර කියන නමිනුත් හැඳින්වුණා. 500ක් පිරිස පාසික පිරිස ඇතිව ධර්මානුකූල ජීවිතයක් ගත කළ බවයි සඳහන් වෙන්නේ. අපි කල්පනා කරගන්න ඕන අපිට මේ ලැබෙන අවුරුද්ද, මේ ආයුෂය, ඒ දවසක් පාසා අපි මේ ගත කරන ගුණගරුක ජීවිතය නිසා සමහර විට අපේ ජීවිතවල විපාක දෙන්න තිබෙන නොයිකුත් අකුසල කර්ම හොඳ ජීවිතයක් ගත කිරීම තුළින් ඉබේටම ගෙවිලා යනවා. එහෙම නැත්නම් පොඩ්ඩක් හීරිලා බේරෙන්න වගේ ඒ විදිහ තත්ත්ව අපට අහන්න ලැබෙනවා. කල්පනා කරන්න ඕනේ එතකොට මේ අපි තවත් අවුරුද්දකට මුහුණ දෙන්න තරම් අපි වාසනාවන්ත වුණේ අපි මේ ගත කළ හොඳ ජීවිතය නිසායි. ඒක ස්ථාවරයක් හැටියට අරගෙන තවදුරටත් ඒ පිළිබඳව උනන්දු වීමයි අප කළ යුත්තේ. එතකොට අන්නර කියාපු විදිහට ශීලයෙන් පංචශීලය, නිත්‍ය පංචශීලය ගැන කොහෙත්ම උනන්දුවක් වුණේ නැති කෙනා නිත්‍ය සංචශීලය රකින්න උත්සාහවත් වෙන්න ඕන. ඊළඟට එතනින් සෑහීමකටපත් නොවි එක පොයක් හරි අටසිල් සමාදන් වෙන්න බලන්න ඕන. එක පොයක් සමාදන් වුණු කෙනා පොය දෙකට හතරට ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ශීලිය පිළිබඳවත් වැඩිවීමක් ඇති වෙන ආකාරයට ජීවිත පැවැත්ම ගෙන යන්න ඕන. ඒ පැත්තෙන් ඊළඟට තමන්ගේ වටිනාකම් පිළිබඳව, සාර්ධර්ම පිළිබඳව අන්නර කියාපු චාම් දිවි පැවතුම් උසස් සිතුම් පැතුම් කියන සංකල්පයට අනුව අනවශ්‍ය ආටෝප සාටෝප ජීවිත වෙනුවට ඒ බුදු පියාණන් වහන්සේ දක්වා ආදාළ නියම සාර්ධර්ම තේරුම් අරගෙන ඒ විදිහ සහැල්ලු ජීවිතයක් තුළින් සිත එකඟ කර ගැනීමට, යම්කිසි කර්මස්ථානයක් පිහිට කරගෙන සිත සමාධිමත් කර ගැනීමට, ඊළඟට ඒ සමාධිමත් වූ සිත තුළින් ඊළඟට කරන්න තියෙන්නේ මොකද්ද? මේ අර මුළු මහත් ලෝකයේ තිබෙන ඒ ලෝකය හෝ මේ අනිත් ලෝක ගැන ඒවාට හිතෝදමින් ඒවා සොය සොය යන ඈතට මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ මේ සංඥාවත් මනසත් සහිත මේ බඹයක් පමණ වූ මේ ශරීරය තුළම බඹයක් පමණ වූ මේ ශරීරය තුළම මම ලෝකයක් ලෝකයේ හටගැන්මත් ලෝකයේ නිරෝධයත් ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් දක්වා ආධාරම් කියලා බුදු ප්‍රජාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා. ඒ බුද්ධ වචනේ සිහිට නගාගෙන කොට මේ තමන්ගේ පංචස්කන්ධය හරියට තේරුම් ගත්තා නම් ඒ වගේමයි අනිත් අයගේත් පංචස්කන්ධය මේ ඒ පිළිබඳව සතිපට්ඨාන ඥාය අනුව කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන සතර පැත්තෙන් අර ඇතුළත පිටත වශයෙන් අජ්ජත් බහිද්ධා කියන ආකාරයට අපි මේ සතර සතිපට්ඨාන පිළිබඳව අපේ අවබෝධය ගැඹුරු වෙන්න ඔන්න ඊළඟට අර ක්‍රමක්‍රමයෙන් අනිකුත් ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හැටියට දක්වන ඒ සම්මප්පාදාන ඉද්ධිපාද ඉන්ද්‍රිය බල බොජ්ජංග ආදී දිනු කර ගැනීම තුලින් අවසානයේ ආර්යෂ්ටාංගික මාර්ගය කියලා කියන අන්න ලෝකයේ තියෙන අනිකුත් සිසිම මාර්ගයකට දැන් නොයෙකුත් මහා මාර්ග අධිවේග මාර්ග ලෝකයේ ඇති වෙනවා පේනවා. ඒ අධිවේග මාර්ග සමහර විට ඉක්මන් මරණය ඇති කිරීමේ කෙටි ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒ අධිවේග මාර්ග හැම එකක්ම පරාදායි. මෙන්න මේ බුදු පියාණන් වහන්සේ ලෝකයට හඳුන්වා දුන්න මේ මැදුම් පිළිවෙත හැටියට හැඳින්වන ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. ඒසෝ මග්ගෝ නත්තඤ්ඤෝ දස්සනස්ස විසුද්ධිය. මේ දර්ශනයේ තමන්ගේ ජීවන දර්ශනය එහෙම නැත්නම් නිවන දර්ශනය පිරිසුදු කර ගැනීමට මේ මාර්ගයම පමණයි තියෙන්නේ. එතකොට මේ මාර්ගයට අවතීර්ණ වීමයි අවසානයේ සතර සතිපට්ඨානෙන් පටන් ගන්න මේ ශික්ෂණයේ පරමාර්ථය. මේ මාර්ගය තුලින් තමයි යම් අවස්ථාවක ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ක්‍රමානුකූල පුද්ගල පෞරුෂයේ අභිසංවර්ධනයකින් සම්පූර්ණ පරිවර්තනයකින් තමයි කෙනෙකුට අන්න අර ලෝකෝත්තර තත්ත්ව සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ලෝකෝත්තර මාර්ග ඒ මාර්ග තුලින් අවසානයේ මේ සංසාර දුක කෙලවර කරගන්න හැකියාව ලැබෙන. ඉතින් මේ පින්වතුන් කල්පනා කරන්න ඕන අද වගේ වටිනා දවසක තමන්ගේ ඉලක්කයන් තියාගන්න තියෙන්නේ අර මෙතෙක් මේ අවුරුද්දේ ඒ රැස් කරගත්තු භෞතික ධන සම්පත් වලට වඩා ඊළඟ අවුරුද්දේ ඊටත් වඩා ධන සම්පත් රැස් කරගෙන සුඛෝභෝගී ජීවිතයක් ගත කිරීම නෙවෙයි. මෙන්න මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කර වදාළ මේ සංසාර දුක්ඛය පිළිබඳ ගැඹුරින් තේරුම් අරගෙන මේ දුක කෙලවර කිරීම සඳහා මෙතෙක් දැරූ ප්‍රයත්නයට වඩා 10000 ගුණයක් ශක්තිමත් ප්‍රයත්නයක් ඉදිරි අවුරුද්ද තුල අපි දරනවා කියන ය අදිෂ්ඨානයේ සිට තැන්පත් කරගෙන මෙතෙක් මේ අද දවසේ වටිනා ශීලයක් සමාදන් වීමෙන් ඊළඟට මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඒ වගේම මේ කාලය ඇතුළත තමන්ගේ ශක්ති ප්‍රමාණය තමන්ට හුරු පුරුදු භාවනාවක් දිනු කර ගැනීමෙන් දාන සීල භාවනා ආදී පැත්තෙන්ම මේ පින්වත් පිරිස විශාල කුසල සම්භාරයක් රැස් කරගත්තා. මේ සීල් පිරිසට දානීය සැපීම කියන එකත් සුළුපටු වැඩක් නෙවෙයි. ඒකත් මේ පින්වතුන් ඉෂ්ට කරගත්තා. තම තමන්ම මේ කටයුතු ඉෂ්ට කරගෙන. ඒකට දාන සීල භාවනා කියන වටිනා ගුණ ධර්ම රාශියක් අද දින රැස් කරගත්තා. මේ හැම එකක්ම මේ රැස් කරගත්තු ශක්තියම අපි ඉදිරියට ගෙන යමි. හැකිතාක් ඉක්මනින් මේ ශාසන පහන නිවෙන්න කලින් තමන්ගේ කල්‍යාණ මිත්‍ර පිහිට උපකාර කරගෙන මන භාවනා සාර්ථක කරගෙන කර්මස්ථාන මුදුන්පත් කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් මේ සියලු සංසාර දුකින් මිදලා උතුම් මහා මහණිවන් ලබා ගැනීමට මේ ධර්ම ශ්‍රවණානි සංසතියත් ඒකාංශයෙන් උපකාර උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න දැන් මේ විදිහට. ඉතාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සම්දීවානුදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා තහනෝදිත්වා චිරංගක්ඛන්තු නා දුක්ඛප්පත්තාජ නින්දුඛා භයප්පත්තාජ නිබ්භයා සෝකප්පත්තාජ නිසෝකා හුන්තු සබ්බේ විපාණියෝ දුක්ඛප්පත්තාජ නින්දුඛා භයප්පත්තාජ නිබ්භයා සෝකප්පත්තාජ නිසෝකා හුන්තු සබ්බේ විපාණියෝ දුක්ඛප්පත්තාජ නින්දුඛා භයප්පත්තාජ නිබ්භයා සෝකප්පත්තාජනිසෝකාන්තු සබ්බේ විපාණිනෝ හිමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා හිමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා හිමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා
නිබ්බාන භක්තියා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු. මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු.
ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්නේ.